ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
මානසික ගැටලු සම්බන්ධයෙන් අපි පහුගිය කාල සීමාව පුරාත් SBS සිංහල සේවයෙන් විවිධ සාකච්ඡාවන් ඔස්සේ ඔබට තොරතුරු ගෙනීම සිද්ධ කළා. අදත් අපි සූදානම් වෙන්නේ එවැනි ආකාරයේ අපි බොහෝ දෙනෙක් මුහුණ දීමේ හැකියාවක් තිබෙන මානසික ගැටලුවක් වන anxiety disorders එහෙමත් නැත්නම් කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු සහ එය පුද්ගල මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ සඳහා අද දවසේදීත් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වෙනවා විශේෂඥ මනෝවෛද්‍ය නිසංසලා ලියනගේ වෛද්‍යතුමිය. ආයුබෝවන් වෛද්‍යතුමියනි.
ආයුබෝවන් නිපුණ.
ඔය වෛද්‍යතුමිනේ, මුලින්ම මම කැමති ඔබෙන් දැනගන්න මේ anxiety disorders එහෙමත් නැත්නම් කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු කියන්නේ මොනවද කියන කාරණාව.
ඔව් නිපුණ, මම හිතන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු ගැන කතා කරන්න ප්‍රවේශයක් ගන්න මම හිතුවා මුලින්ම මොකද කාන්සාව කියන්නේ කියලා ඉස්සෙල්ලා තේරුම් අරගෙන හිටියොත් අපිට ලේසි වෙයි කියලා. යම්කිසි තර්ජනයකට එහෙම නැත්නම් අවදානමකට සූදානම් වීම සඳහා අපගේ ශරීරයේ හැඩ ගැස්ීමේදී දක්වන ප්‍රතික්‍රියාවට තමයි අපි කාන්සාවක් කියලා කියන්නේ. ඒ කියන්නේ anxiety reaction එකක් කියලා කියන්නේ. සරල උදාහරණයක් ගමු අපි. අපි ස්ට්‍රෙස් එක කියලා කියන්නේ, ගොඩක් වෙලාවට පිටතින් එන ඒ වගේ තර්ජන අවදානම් තත්වයන්. ඒතර anxiety කියලා කියන්නේ අපේ ඇඟ ඇතුළෙන්ම එන. ඒ කියන්නේ අපි වැඩිපුර යමක් ගැන සිතීමෙන්, ඒක ගැන වැඩිපුර බයක්, එහෙමත් නැත්නම් චකිතයකට පත්වීමෙන්, එහෙම නැත්නම් ඉස්සරහට මොන හරි දෙයක් වෙයි කියන බයෙන්, අන්න ඒ වගේ අවදානමක් සහිත අවස්ථාවක කොහොමද අපේ ශරීරය ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ කියන එක. දැන් නිපුණට තේරෙනවා ඇති සමහරලාට ඇත්තටම අපිට ඇන්සයිටි කියන එක හැමතිස්සම කරදරයක්ද, අනවශ්‍ය දෙයක්ද කියන එක නෑ, එහෙමත් නැහැ. මොකද මේ වගේ ශරීරයේ දක්වන ප්‍රතික්‍රියා අපිට පරිණාමිකවම හම්බ වෙලා තියෙන දෙයක්. ඒතකොට තමයි අපි තර්ජනයක් අඳුනගන්නේ. එහෙම නැත්නම් යම්කිසි ස්ට්‍රෙස්ෆුල්, එහෙම නැත්නම් අපිට චැලෙන්ජින් සිටුේෂන් එකකට අපි කොහොමද ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කියන එකට අපිට ඇන්සයිටි එක යම් තාක් දුරකට අවශ්‍යයි. නමුත් මේක ඕනවට වැඩිය ගියොත් තමයි කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු කියලා අපි හඳුනගන්නේ. දැන් මම කිව්වනේ මේ කාන්සාව කියන තත්ත්වය, ඇන්සයිටි කියන එක කොහොමද අපේ ඇඟේ පෙන්වන්නේ කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් අරගෙනමුකෝ. එතකොට ඇන්සයිටි කියන එක අපේ මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් ශරීරයේ දක්වන නොයෙකුත් ලක්ෂණ තියෙනවා. දැන් අපි ගත්තොත් මානසික වශයෙන් ගොඩක් වෙලාවට අපේ හිත ඒ වෙලාවට හරි බයකින් ඉස්සරහට මොනවද වෙන්නේ කියන අවිනිශ්චිතතාවයකින් පසු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ටිකක් කේන්ති යන්න බලනවා මේ වෙලාවට. ඒ වගේම සමහර වෙලාවට අපි ශබ්දවලට පොඩි පොඩි සද්දයක් වුණත් අපිට ඒක ටිකක් දරා ගන්න අමාරුයි. අපි ඒකට සෙන්සිටිව් වැඩි වෙනවා. අපි වෙන වෙන ගොඩාක් දේවල් මේ වෙලාවට කල්පනා කරන්නේ නැහැ. අපි හරියට ફોකස් කරනවා, ඇටෙන්ෂන් එක දෙන්නේ කොහොමද මේ තර්ජනේ මං අයින් වෙන්නේ කියන එක ගැන විතරයි. ඒතකොට අපිට අනිත් දේවල් ගැන හිතන්නට ඒ වෙලාවේ වෙලාවක් නැති වෙනවා. ඊට අමතරව අර නොයෙකුත් පීඩාකාරී සිතුවිලි අපේ මනසට ගලාගෙන එන්න පුළුවන්. ඒ මානසිකව කොහොමද අපේ ශරීරය පෙන්වන්නේ කියන එක. නමුත් ශාරීරික වශයෙන් උත්, ඒ කියන්නේ ඇඟේ අනෙකුත් අවයව වලිනුත් අපිට ඇන්සයිටි කියන එක පෙන්නුම් කරන්නේ මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට ඔබ අත්දැකලා ඇති මේ කියන දේවල්. ඔබගේ නිකන් කටවේලුණු ගතියක් දැනෙනවා. ඊළඟට පොඩි පපුවේ නිකන් හිර වුණ ස්වභාවයක්, හුස්ම ගන්න අමාරු ස්වභාවයක් වගේ දැනෙන්නට පුළුවන්. ඊ වගේම පපුව තදින් ගැහෙනවා වගේ ඔබට දැනෙන්නට පුළුවන්. සමහරවිට හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා, වේගෙන් වේගෙන් හුස්ම ගන්නවා. ඒකත් එක්කම අපිට එන්න පුළුවන් අතපය හිරි වැටීමේ තත්වයක්. ඒ වගේම අතපය වෙව්ලීමක් ඇති වෙන්නට පුළුවන් මේ වගේ හිත චකිතයකට පත්වලා ඇන්සයිටි තත්වයකට පත් වුණාම. ඒ වගේම අපේ මසල්ස්, ඇඟේ තියෙන මාංශ පේශීන් තෙරපුමකට, තදවීමකට ලක් වෙනවා. එතකොට ඒක අපිට පෙන්නුම් කරන්නට පුළුවන් හිස රදයක් විදිහට, එහෙම නැත්නම් ඇඟේ පත්තේ මාස්පිඩු වේදනාවක් විදිහට. ඉතින් ඔය ආකාරයට තමයි ශරීරය පෙන්වන්නේ මේ අවදානම් තත්වයකට සූදානම් කරන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ලක්ෂණ සියල්ලම එකතුව තමයි අපි ඇන්සයිටි එක කියන්නේ. තිමන් නිපුණ අවලිත කිව්වා වගේ දැන් හිතන්නකෝ මේක අපිට අවශ්‍යයි නේ, අපිත්තුමු අපිට සතෙක් අපි පස්සේ පන්නගෙන එනවා කියලා. ඒතර ඒ වගේ අවදානමකට මුහුණ දෙන්න අපිට මේ අපේ ශරීරයේ මේ ලක්ෂණ අපිට අවශ්‍යයි. නමුත් මේක ඕනවට වැඩිය පමණ ඉක්මවලා, ඒ කියන්නේ නිතරම අපි මේ තර්ජනයක් පේන්න නැතත් අපේ හිත හරිම චංචලයි. ඒ වගේම මේක සාමාන්‍ය කාලයකට වැඩිය පවතිනවා. නිතරම මනසට වද දෙන ස්වභාවයක් තියෙනවා නම්. ඒ වගේම අපගේ මේ ලක්ෂණ නිසා සාමාන්‍ය ජීවිතයේ බලපෑමක් එල්ල වෙනවා නම්, ඔබගේ රැකියාවේ කටයුතු, පවුලයාත් සමඟ ඔබ ගනුදෙනු කරන හැටි, යහළු මිතුරන් ඇසුරු කරන හැටි, මේ වගේ සාමාන්‍ය ජීවිතයටත් මේක බලපාන අවස්ථාවක අපි කියනවා කාන්සාව ආශ්‍රිත මානසික ගැටලුවක් තමයි ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ වගේ කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු කිහිපයක් රෝග වර්ගීකරණයේදී අපි හඳුනා ගන්නවා. නම් වලින් කිව්වොත් ඔබට සමහරට මේ නම් අහලා හුරුත් ඇති. අපි සමහර වෙලාවට කියන ෆෝබික් ඇන්සයිටි ඩිසෝඩර්ස්, ඒ කියන්නේ ෆෝබියා තත්ත්ව. ඒ කියන්නේ යම් යම් අවස්ථා සම්බන්ධයෙන් ඒගොල්ලෝ හරිම බයයි කියලා ඒගොල්ලෝ හිතනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම සමහර පොඩි පොඩි සත්තුන්ට ප්‍රමාණයටත් වැඩිය මේගොල්ලෝ බයයි. මේගොල්ලෝ දන්නවා ඇත්තට මේක බය විය යුතු දෙයක්ුත් නෙමෙයි කියන්නේ. නමුත් මකුළුවෙක් හරි එහෙම නැත්තම් පොඩි සතෙක් දැක්කොත් ඔන්න අධික බයක් ඇඟේ ඇති වෙලා එතනින් පලා යන්නට උත්සාහ කරනවා. සමහර වෙලාවට අකුණු ගහනවට, වැස්සට, ඒ වගේ අර ස්වභාවික දේවල් වලට උවමනා ප්‍රමාණයට වඩා මේගොල්ලෝ බයයි. මේගොල්ලෝ ඇඟේ ඇන්සයිටි රියැක්ෂන් එක ඕනවට වැඩිය ජනිත වෙනවා. ඒ වගේම සමහර අය බයයි දන්ත වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න බයයි, ලේ දකින්න බයයි, ඒ වගේම ඉන්ජෙක්ෂන්ස් වලට බයයි. සමහර අය ඉන්නවා ගුවන් යානාවල පියාසර කරන්න බයයි, උසවල් වලට යන්න බයයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න, ඒව තමයි අපි ස්පෙසිෆික් ෆෝබියා කියලා අපි හඳුන්ව ගන්නෙ. ඊළඟට ඇගරොෆෝබියා කියලා තත්වයක් තියෙනවා. ඒ තත්වෙදි වෙන්නේ ප්‍රසිද්ධ ස්ථානවලට, කියන්නේ එලි මහන් තැන් වලට යන්න බයයි, සෙනග මැද්දට යන්න බයයි, තනියම පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන්නට බය, මොකක් හරි නරක දෙයක් වෙයිද, එතනින් මට පලා යන්න බැරි වෙයිද කියන අවිනිශ්චිත බයක් හැමතිස්සෙම මේගොල්ලොන්ගේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි බොහොම සුලභව දන්න කාරණයක් තව එක ෆෝබියා එකක් තමයි සෝෂල් ෆෝබියා කියලා අපි කියන්නේ. සමාජ භීතිකාව කියලා කියන්නේ ප්‍රසිද්ධ තැන්වල හරි එහෙම නැත්නම් කීප දෙනෙක් එක්ක හරි කතා කරන්නට ගිහිල්ලා ඒගොල්ලන්ට මූණ දෙන්නට බයයි. හිතනවා හැමතිස්සෙම මේ තමන්ගේ මොකක් හරි වැරැද්දක් අඩුපාඩුවක් මේගොල්ලෝ දකීද, මම ලැජ්ජාවටපත් වෙයිද, එන්නේ ඒ වගේ බය නිසා ඒ අවස්ථා මග අරිනවා සෝෂල් ෆෝබියා කියන තත්ත්වය. ඊළඟට තවත් තත්ත්වයක් තියෙනවා පැනික් ඩිසෝඩර් කියලා. ඒ කියන්නේ අර මම ඔබට මුලින් පැහැදිලි කරේ ඇන්සයිටි තත්වයේදී මනසේ සහ ශරීරයේ ඇතිවන ලක්ෂණ කීපයක් මං කිව්වේ. අන්න ඒ ලක්ෂණ එකපාරටම ඇඟේ පෙන්වන්න පටන් ගන්නවා. හේතුවක් නැහැ. එකපාරටම පපුව ගැහෙන්න ගන්නවා, හුස්ම ගන්නවා හයියෙන් හයියෙන්, ඒ වගේම වෙව්ලන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ හේතුවක් නැතුවත් ඒවා සැරින් සැරේ එන්න පුළුවන්. ඉතින් එතකොට ඒක අපි කියන පැනික් ඩිසෝඩර් කියන රෝග තත්වය කියලා. ඒ වගේම සමහර පුද්ගලයෝ ඉන්නවා හේතුවක් නැහැ, හැම දෙයකටම හැම වෙලේම බයයි. දැන් පැනික් ඩිසෝඩර් කියන එකේ වෙලාවෙන් වෙලාවට තමයි මේක එන්නේ. ඊට අමතරව ඒගොල්ලෝ ආයි ඇටෑක් එකක් එයිද කියන බය තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. නමුත් ජෙනරලයිස් ඇන්සයිටි ඩිසෝඩර් කියන තත්ත්වෙදි ඒගොල්ලෝ ජීවිතයේ තියෙන හැම දෙයක්ම ගැන ඒගොල්ලෝ හැමතිස්සෙම කාන්සාවෙන් ඉන්නේ. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙයිද, සෞඛ්‍යයට මොනවා හරි දෙයක් වෙයිද, තමන්ගේ ළමයින්ට මොනවා වෙයිද, ඒ වගේ හැම ජීවිතේ හැම දෙයක් ගැන මේගොල්ලෝ හරිම අවිනිශ්චිත සැක ස්වභාවයකින් බොහොම කනස්සල්ලෙන් තමයි පසු වෙන්නේ. මීට අමතරව අපි කුඩා දරුවන්ගේ හිම දකින තත්වයක් තියෙනවා සෙපරේෂන් ඇන්සයිටි ඩිසෝඩර් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේට යන්න බයයි. අම්මව හරි තමන් බලා ගන්න කෙනාව හරි දාලා එතනින් පොඩක් ඈත් වෙලා ගත කරන්නට චකිතයක්, බයක් මේගොල්ලොන්ගේ හිතේ ඇති වෙනවා. ඉතින් මේව තමයි සාමාන්‍යයෙන් අපි ඇන්සයිටි ඩිසෝඩර්ස් කියලා දකින රෝගීන්ගේ අපි හඳුනා ගන්නා කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු.
හොඳයි, කාන්සාව ආශ්‍රිත ආබාධ වලට මුහුණ දී ඇති පුද්ගලයින් මොන වගේ හැසිරීම් ලක්ෂණද පෙන්වන්නේ වෛද්‍යතුමනි?
ඔව් නිපුණ. එතකොට දැන් මේකේ තියෙන ප්‍රධානම හැසිරීම් ලක්ෂණේ තමයි ඒගොල්ලෝ ඒ බයයි කියලා හිතන අවස්ථා මග ඇරීම. ඒක තමයි ප්‍රධානම ලක්ෂණේ. දැන් සෝෂල් ෆෝබියා තියෙන කෙනෙක් සමාජ අවස්ථාවලට මුහුණ දෙන්නේ නැහැ. මොනවා හරි දෙයක් කළා ඒක මග අරින්න තමයි බලන්නේ. ඇග්‍රොෆෝබියා වගේ තියෙන කෙනෙක් එළියට යන්න බයයි. ඉතින් හැමදාම ගියේ ඇතුලේ තමයි හැමදේම ගෙදර ඉඳලා කරගන්න තමයි බලන්නේ. ස්පෙසිෆික් ෆෝබියාස් තියෙන දැන් අපි තේරුම් ගන්න ලේසි. දැන් දන්ත ප්‍රතිකාරයකට, ඩෙන්ටල් ට්‍රීට්මන්ට් වලට ලේ දකින්න බයයි, ඉස්පිරිතාල වලට ලෙඩක් හැදෙයි කියලා ඕනෝට වැඩි බය වෙනයි, ඉස්පිරිතාල වලට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ අවස්ථාවන් මගහැරීම නිසා ඇතිවන සංකූලතා, ජීවිතයේ ඇතිවන දුෂ්කරතා තමයි ප්‍රධානම ඒගොල්ලන්ට තියෙන ගැටලුව. ඊට අමතරව මේගොල්ලෝ පෙන්වන්න පුළුවන් නිතර කේන්තියක් වගේ දෙයක්. ඒ කියන්නේ මොකද මේගොල්ලෝ හිත සංසුන් නැහැ. ඒගොල්ලෝ නිතරම ප්‍රශ්නයක, පීඩනයක තමයි ඉන්නේ. ඒතකොට පොඩි පොඩි දේවල් වලට හරි ඉක්මනට කේන්ති යන්න පුළුවන් මේ වගේ අයට. සමහරවල් වල ටිකක් කලබලකාරී හැසිරීමක් අපිට පේන්නුම් කරන්නේ. සංවර නැහැ මේගොල්ලෝ. හරි කලබලයි හැම දෙයකටම. ඊළඟට හරි ඉක්මනට විඩාවටපත් වෙනවා මේගොල්ලෝ. ඒ හැම තිස්සෙම ටෙන්ෂන් එකකින් තමයි ඉන්නේ. ඊට අමතරව නොයෙකුත් ශාරීරික රෝග ලක්ෂණ කියන්නේ මානසික ආතතිය නිසා ඇතිවෙන රුධිර පීඩනයේ ආශ්‍රිත ගැටලු ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්නට පුළුවන්. ඊට අමතරව නිින්ද නොයාමත් මේගොල්ලන්ගේ ප්‍රධානම ලක්ෂණයක්. තවත් මේක වෙන්න පුළුවන් නරක දෙයක් තමයි මේ තත්ත්වයෙන් මිදෙන්නට මේගොල්ලෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට පෙළඹෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර සෝෂල් ඇන්සයිටි තියෙන අය ඒ වගේ දෙයකට යන්න කලින් පොඩ්ඩක් මත්ද්‍රව්‍ය අරක්කු හරි මොනව හරි එතනෝල් පාවිච්චි කරලා යනවා. ඒගොල්ලෝ හිතනවා ඒකෙන් ඒගොල්ලන්ට යම් සහනයක් ලැබෙනවා කියලා. හැබැයි ඒක නෙමේ විය යුතු දේ. ඊට අමතරව මේගොල්ලෝ තමන්ට හානි කරගන්නට පුළුවන් ඇතැම් අවස්ථාවල මේ ඇන්සයිටි ඩිසෝඩර්ස් ඕනවට වැඩිය තමන්ට පීඩාවට පත් වුනහම සියදිවි හානි කර ගැනීමේ හැසිරීම් පවා පෙන්නුම් කරන රෝගීන් අපි දැකලා තියෙනවා.
ඔව් අපි ඇන්සයිටි ඩිසෝඩර්ස් එහෙමත් නැත්නම් කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු සම්බන්ධයෙන් කතා කරා. මම කැමති මේ ළඟට ඔබෙන් දැනගන්න වෛද්‍යතුමනි ඇන්සයිටි ඩිසෝඩර්ස් එහෙමත් නැත්නම් මේ කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු පුද්ගලින්ගේ මානසික සෞඛ්‍යයට කොයි ආකාරයෙන්ද බලපාන කියන කාරණාව.
දැන් මේ නිතරම ඇන්සයිටි තත්ත්වෙන්නේ මේගොල්ලෝ පෙළෙන අයත් ඉන්නවා. ඒ වගේම විශේෂ අවස්ථා මග ඇරීම නිසා ඇතිවෙන මානසික ගැටලු තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. මේක කාලයක් කාලයක් පවතිනකොට සමහරලාට මේගොල්ලෝ විෂාදේ එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වයට උනත් යන්නට පුළුවන්. ඊට අමතරව කාන්සාව වගේ රෝග නිසා එදිනෙදා ජීවිතයේ ගොඩක් දේවල් වලට මේගොල්ලන්ට බලපෑම් එල්ල වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට සුවබර නිින්දක් නොලැබී යාම. ඒ වගේම ලිංගික ගැටලු ඇති වෙන්නට පුළුවන්. මේ අධික ඇන්සයිටි එක නිසා ඔවුන්ගේ ලිංගික ආසාව නැති වෙන්නට පුළුවන්. ඒ වගේම නොයෙකුත් ගැටලු ඒ සම්බන්ධයෙන් ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ට යම් යම් දේවල් ඉක්මනට අමතක වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ හැමතිස්සම ෆෝකස් කරන්නේ ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස්ෆුල් දේවල් විතරයි. ඒකට අනිත් දේවල් අමතක වෙලා යන්නට පුළුවන්. ඒතර අපිට ඒක පේන්න පුළුවන් දැන් වැඩ කරන තැන්වල එහෙම මොකද්ද කරේ කියලා සමහරවිට අමතකයි මේගොල්ලන්ට. ඊට පස්සේ කාලයක් පවතින හිසේ කැක්කුම් මස්පිඩු වේදනාවල් ඒ විදිහටත් මේගොල්ලෝ යන්න පුළුවන් වෛද්‍යවරු ළඟට නිතර නිතර. ඒ වගේම ඉතින් ප්‍රධානම ගැටලුව තමයි සමහර වැදගත් අවස්ථා මගහැරීම නිසා ජීවිතේ ඇතිවන අපහසුතාවයන්. මේගොල්ලන්ට ඒව තමයි මානසික සෞඛ්‍යයට බලපාන විදි.
වෛද්‍යතුමනි දැන් මෙවැනි ගැටලුවක් යම් අයෙකුට පවතිනව නම් ඒවා නිවසේදී කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවද? එහෙමනම් ඒ කොයි ආකාරයෙන්ද?
ඔව් නෙපුණ මං හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ ගැන අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ සහ මේ ගැන දැනුවත් වීම. මං හිතන්නේ ඒක තමයි තමන් ඉස්සෙල්ලම තමන්ට කරගත හැකි උපකාරය. තමාට ගැටලුවක් තිබෙනවාද කියන දේ අවබෝධ කර ගැනීම. ඉතින් මේ සඳහා නොයෙකුත් මං හිතන්නේ ඔස්ට්‍රේලියානු රජය මගින් සෞඛ්‍ය බලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන ඕනෑම ප්‍රසිද්ධ වෙබ් අඩවියක ඔබට මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ අධික මානසික ආතතිය නැති කර ගැනීම සඳහා ඇන්සයිටි එක නැති කර ගැනීම සඳහා තිබෙන රිලැක්සේෂන් ටෙක්නික්ස් ඒ කියන්නේ ඔය බ්‍රීදිං එක්සර්සයිසස් ඒ කියන්නේ හුස්ම ගැනීමේ ව්‍යායාම මසල්ස් රිලැක්ස් කිරීමේ ව්‍යායාම ඒ වගේ දේවල් අපිට ඊළඟට භාවනා ක්‍රම සමහරලාවට අපිට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම මේ සඳහා තියෙන උපකාරය කියන්නේ self help material තමන්ට ඒ සඳහා කියවිය හැකි දේවල් අන්තර්ජාලය ඔස්සේ වුණත් හැබැයි පරිස්සමින් තෝරා ගන්නට ඕනේ. ඒකයි මම කිව්වේ අර රජේ මගින් රෙකමන්ඩ් කරන ලද වෙබ්සයිට් වලට පිවිසීමෙන් ඔබට මේවා ගැන දැනීමක් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ප්‍රධානම දේ මට කියන්නට ඕනේ මේ වගේ අවස්ථාවල ගොඩක් කෝපි පානය කරනවා නම් ඔබ ඇන්සයිටි එක නැති කර ගැනීමේ ක්‍රමයක් විදිහට ඒකත් සෞඛ්‍යයට අහිතකරයි. ඒ නිසා වැඩිපුර කෝපි බොන එකත් එච්චරම හොඳ දෙයක් නෙවෙයි.
හොඳයි. එහෙමනම් මෙවැනි ගැටලු සඳහා ඔස්ට්‍රේලියාවේදී ලබාගත හැකි ප්‍රතිකාර ඒ වගේ මේ සඳහා පවතින සේවාවන් ගැනත් අපි අවසාන වශයෙන් මතක් කරමු වෛද්‍යතුමිනේ.
ඔව් නිපුණ. ප්‍රධානම දේ තමයි මට අද කියන්නට ඕනේ මේ ඇන්සයිටි ඩිසෝඩර්ස් අපිට ප්‍රතිකාර ලබා දිය හැකි මානසික රෝග කාණ්ඩයක්. සාර්ථක ප්‍රතිකාර ක්‍රම ලෝකේ පුරාම පවතින ඔස්ට්‍රේලියාවෙත් පවතින. ඉතින් ප්‍රධාන වශයෙන්ම මං හිතන්නේ මෙන්න මේ වගේ ප්‍රතිකාර ක්‍රම තමයි අපි පාවිච්චි කරන්නේ. පළමුවන්ම මොවුන්ව දැනුවත් කිරීමක් කරනවා ඒ රෝගයේ ස්වභාවය ඒ සඳහා පවතින ප්‍රතිකාර ගැන. ඒ වගේම මීට අමතරව මනෝචිකිත්සක ප්‍රතිකාර ඒ කියන්නේ අපි සයිකෝതെරපි වර්ග නොයෙකුත් වර්ග උපයෝගී කරගන්නවා. සයිකෝതെරපි වර්ග උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොග්නිටිව් බිහේවියරල් තෙරපි ඒ කියන්නේ සිතන පැතන විදිහ සහ හැසිරීම් රටාවන් වෙනස් කරන චර්යාත්මක ප්‍රතිකාර ක්‍රම. ඒ වගේම ෆෝබියා වගේ තත්ත්වවලදී ක්‍රමයෙන්, ඒ කියන්නේ තමන්ට අධික තර්ජනයක් නොවන විදිහට ක්‍රමක්‍රමයෙන් හෙමින් හෙමින් කොහොමද තමන්ට ඒ බියජනක අවස්ථාවලට මුහුණ දීමෙන්ම මේක ගැටලුව මගහරවා ගන්නේ කොහොමද කියන එක උදව් සහිතව. එනිසා එකට බය වෙන්න ඕනේ නෑ, අයියෝ මට මේක කරන්න වෙයිද ගිය ගමන්ම කියලා, එහෙම නෙමෙයි. ක්‍රමයෙන් තමයි ඒක වෛද්‍යවරුන් සහ ඒ සඳහා පුහුණුව ලැබූ සයිකොලොජිස්ට්ලා ඉන්නවා ඔස්ට්‍රේලියාවේ, ඒගොල්ලෝ ක්‍රමානුකූලව ප්‍රතිකාර ක්‍රම ඔබට ආරම්භ කරනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම බෙහෙත් වර්ග, ඖෂධ වර්ගත් තියෙනවා. ඉතින් අපි මේ සඳහා ගොඩක් වෙලාවට අපි විෂාදය සඳහා භාවිතා කරන ඖෂධම තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව කෙටි කාලීනව බෙන්සොඩායසපීන්ස් එහෙමත් පාවිච්චි කරන්නට පුළුවන්. නමුත් ඒවා දීර්ඝ කාලීනව පාවිච්චි කරන්නේ නැහැ. අනිකුත් ඖෂධ දීර්ඝ කාලීනව පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් ඔබට හැඟෙනව නම් ඔබට මේ මම කියපු යම් රෝග ලක්ෂණයක් හෝ යම් අපහසුතාවයක් තියෙනවා කියලා වහාම ළඟම සිටින වෛද්‍යවරයා හමුවන්න. ඔවුන් ඔබ සමග කතා කරයි. කතා කළ අවශ්‍ය නම් කවුන්සලර් කෙනෙකුට හරි, සයිකොලොජිස්ට් කෙනෙකුට හරි, එහෙමත් නැත්නම් විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට හරි ඔබ යොමු කරාවි. ඔබට සුදුසුම ප්‍රතිකාර ක්‍රමය ඔබ සමග කතා කිරීමෙන් ඔබත් සමගම එය කරගෙන යයි ඉදිරියට. ඊට අමතරව ඔබගේ ප්‍රදේශයේ පවතින කමියුනිටි හෙල්ත් සෙන්ටර්ස් වලින් මේ සඳහා ඔබට උපකාර ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඔන්ලයින් හෙල්ප් ඔස්ට්‍රේලියාවේ තියෙනවා. ඒ වගේම නැෂනල් මෙන්ටල් හෙල්ත් හෙල්ප් ලයින් එක, ඒ වගේ සේවාවන් ඔබට ඔස්ට්‍රේලියාවේදී පහසුවෙන්ම ලබා ගන්නට පුළුවන් මේ සඳහා.
හොඳයි. ඇන්සයිටි ඩිසෝඩර්ස් එහෙමත් නැත්නම් කාන්සාව ආශ්‍රිත මානසික ගැටලු සහ එය පුද්ගල මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මේ සඳහා අපත් සමග අද දවසේදීත් සම්බන්ධ වුණේ විශේෂඥ මනෝවෛද්‍ය නිසංසලා ලියනගේ වෛද්‍යතුමිය. එමනම් වෛද්‍යතුමිනි, ඔබට සමුදෙන ඔබට බෙහෙවින්ම සුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ඔබට.
සුබ දවසක් නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.